ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
වදත් සුපුරුදු පරිදි SBS සිංහල වැඩසටහනේ සිකුරාදා ලෝවටා විදෙස් විත්ති සමග අපි එකතු වන්නේ. ඒ සඳහා අපිත් සමග අදත් එකතු වෙනවා AFP මාධ්‍යාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් චරිත.
ඔව් අමල්, මේ දිනවල දැන් වැඩිපුර කාගේ අවධානය යොමු වී තිබෙන්නේ මේ චීනයේ සිට ලෝකයේ වෙනත් රටවලට පැතිරී යමින් තිබෙනවා කියලා යම් තර්ජනයක් එල්ල වී තිබෙනවා කියන මේ කොරෝනා වෛරසය පිළිබඳව අපි මෙහි පසුබිම මුලින්ම කතා කරමු මල්.
ඔව් චරිත, මේ වෛරසය ආරම්භ වුණයි කියලා කියන්නේ වුහාන් ප්‍රාන්තයේ, එතන මේ මාළු වෙළඳ මධ්‍යස්ථානයක්, ධීවර මධ්‍යස්ථානයක ආරම්භ වෙලා එතනින් අනෙකුත් තැන්වලට ව්‍යාප්ත වුණයි කියන ඒ සැකය තියෙනවා. දැන් මේක නිසා වුහාන් ප්‍රාන්තයේම මේ වෙනකොට වසාදබල තියෙනවා. ඒ වුහාන් ප්‍රාන්තයට ඇතුල් වෙන ගුවන් තොටුපළවල්, ඒ වගේම දුම්රිය ස්ථාන, ඒවා සියල්ලම දැන් නවතා දමලා මේ ප්‍රාන්තයේ සිට අනෙකුත් ප්‍රදේශවලට ගමන් කිරීම තහනම් කරලා තියෙනවා. ඒ වගේම පිට ප්‍රදේශවල ඉඳලා වුහාන් වලට පැමිණ නැවත් ඒ තහනමකුත් තියෙනවා. මොකද චීන බලධාරීන් විශ්වාස කරනවා ඔවුන්ට මේ වෛරසයේ පැතිරීම ඒක පාලනය කරන්න මේ වගේ දැඩි තීන්දුව తీරන ගන්න සිද්ධ වෙනවයි කියලා. නමුත් මේක සිද්ධ වෙන්නෙත් චරිත දැන් මේ සතියන්තේ වෙනකොට චීනයේ ඔවුන්ගේ අලුත් අවුරුද්ද සමරන අවස්ථාවේදී, එතකොට මේ වුහාන් ප්‍රාන්තේනුත් මිලියන 11ක විතර ඉන්න ජනගහණය බොහෝ විට ඔවුන් තමන්ගේ ගම රට බලා පිටත් වන්නට නියමිතව තියෙන වටපිටාවක තමයි මේක සිද්ධ වෙන්නේ. ඉතින් මේ වෛරසය සම්බන්ධයෙන් චීන බලධාරීන් මීට කලින් අවස්ථාවලට වඩා බොහොම දැඩි පියවර ගත්තු බවක් වාර්තා වෙනවා. මොකද මරණ සංඛ්‍යාවත් ඒ වගේම මේක ඉතාමත්ම ශීඝ්‍රයෙන් පැතිරෙයි කියන ඒ බිය නිසා 2002-2003 වකවානුවේදී චීනයේ ඇතිවෙච්ච අපි දන්නවා මේ SARS කියලා වෛරස් එකක් මේ හා සමානම ඒ අවස්ථාවේදී 650කට අධික තිරිසක් ඒකින් ජීවිතක්ෂයට පත්වෙච්ච නිසා මේ අවස්ථාවේදී චීන බලධාරීන් ලොකු පරිශ්‍රමයක් ගන්නවා මේ වෛරසය අනෙකුත් ප්‍රදේශවලට ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා.
ඕමල්, එතකොට දැන් මෙවර මේ SARS වෛරසය පැතිරුණු අවස්ථාවට වඩා චීන රජයේ මේ සම්බන්ධයෙන් තොරතුරු හෙළි කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳවත් අවධානය යොමුලා තිබෙනවා නේද?
ඔව් චරිත, ඇත්තටම ඒ SARS වෛරසයේ තියෙන ඒ අවස්ථා ඒක ඇතිවෙච්ච වෙලාවේදී 2002-2003 කාලයේදී චීනය බොහෝ විට ඒ තිබිච්ච තර්ජනය, SARS වෛරසයෙන් තිබිච්ච තර්ජනය අවතක්සේරු කරනවා කියලා ඔවුන්ට චෝදනාවක් එල්ල වෙලා තිබුණා. නමුත් මේ අවස්ථාවේදී ඊට හාත්පසින්ම වෙනත් විදිහකට චීන බලධාරීන් ඇතරම පැයෙන් පැයට වගේ සියලුම දෙනාව මේ පිළිබඳ දැනුවත් කරලා මේ වෛරසය පැතිර යාමත් ඒකේ තියෙන අවදානම පිළිබඳවත් මීට කලින් අවස්ථාවලට වඩා වඩා කාර්යක්ෂමව මේ කටයුත්ත කරනවායි කියලා වාර්තාවල තියෙනවා. ඒ කෙසේ වෙතත් මේ වෙනකොට ජපානයේ, ඒ වගේම දකුණු කොරියාවේ, තායිවානයේ, තායිලන්තයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ මේ විදිහට මේ වුහාන් ප්‍රදේශයෙන් බොහෝ විට ගමන් කරපු ගුවන් මගින් මේ වෛරසය ඒ ස්ථානවලට ගෙන ගිහින් තියෙනවා කියලා වාර්තාවල තියෙනවා. දැන් ඇමරිකා එක්සත් ජනපදයට ගියපු පුද්ගලයා ඔහු වෙනම අපි කියන මේ ක්වොරන්ටයින් කරලා ඔහුට ඒ අවශ්‍ය ප්‍රතිකාර ලබා දීලා තියෙනවා කියලා තියෙනවා. ඔහුගේ තත්ත්වය යම් තරම් දුරකට හොඳට අතට හැරිලයි කියලා වාර්තා වෙනවා. ඉතින් චීනය බොහොම මේ අවස්ථාවේදී බොහෝ පියවර අරන් තියෙනවා චරිත. ඔවුන්ගේ ගුවන් තොටුපළ වලින් ඇත්තටම රටට එන පිරිස පමණක් නෙමෙයි, යන අයත් යම් කිසි විදිහකට අපි කියන මේ ස්ක්‍රීන් කරන්න රෝගී තත්ත්වයේ ඉන්න යනවාද, විශේෂයෙන්ම උණ තියෙන අය. මොකද මෙතන දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයත් කියලා තියෙනවා චරිත, මේ වෛරසය ශරීර ගත වෙලා ඇත්තටම දවස් 5ක් විතර ගත වෙනවයි කියලා රෝග ලක්ෂණ ඉස්මතු වෙන්නට. ඉතින් අද ඒ විස බීජයේ ශරීර ගත වුණත් දින 5ක් යනතුරු ඒ පුද්ගලයා නිරෝගීව ඉන්නට පුළුවන් මේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න කලින්. ඉතින් ඒ නිසාවෙන්ම තමයි මේ චීන බලධාරීන් ඉතාමත්ම දැඩි තීවර අරන් තියෙන්නේ. මේ වුහාන් ප්‍රාන්තයේ ඉන්න පිරිස, මේ රෝගය, මේ වෛරසය වැළඳිච්ච අය හෝ නැති අය, ඔවුන්ගේ ගමන් සීමා කරන්න මේ විදිහට තීවර අරගෙන තියෙන්නේ.
ඔය එතකම ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය විමසීම ආරම්භ වුණා. මේ වන විට එහි තත්ත්වය කොහොමද?
ඔව්, මේ කටයුත්ත ආරම්භ වුණේ අඟහරුවාදා. ඒ පළවෙනි දවසේ සහ දෙවෙනි දවසේ වෙනකොට ඔවුන්ට කරන්නට සිද්ධ වුණේ මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව මේ දෝෂාභියෝගයේ පරීක්ෂණ, ඇතරම මේක නඩු විභාගයක් වගේ කරන කටයුත්ත. ඒ සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාපටිපාටි, කොයි ආකාරයටද මේ දෝෂාභියෝගයේ නඩුව ඉදිරියට ගෙනියන්නේ කියන කාරණාව පිළිබඳ බොහොම දීර්ඝ වශයෙන් සාකච්ඡාවක් තිබුණා. ඒ පිළිබඳ මතිමත අන්තර තිබුණා. මොකද විශේෂයෙන්ම සෙනෙට් සභාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට වැඩි බහුතරයක් තියෙන නිසා ඔවුන්ට ඇත්තටම මේ සෙනෙට් සභාවේ කෙරෙන කාරණාවක් සම්බන්ධයෙන් ඒකේ පාලනය ඔවුන්ගේ අතේ තියෙනවා. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෝෂාභියෝගය සම්බන්ධයෙන් ඩෙමොක්‍රටික් පක්ෂයට, ඔහුගේ විරුද්ධ පක්ෂයට අවශ්‍ය වුණා අලුත් සාක්ෂි ඉදිරිපත් කරන්නට, ඒ වගේම ලිපිලේඛන සාක්ෂි හැටියට ඉදිරිපත් කරන්නටත් ඔවුන් ලොකු උත්සාහයක් ගත්තා. නමුත් රිපබ්ලිකන් පක්ෂයේ සෙනෙට් සභිකයන් ඒ සියල්ලම ප්‍රතික්ෂේප කළා. ඔවුන්ගේ තියෙන වැඩි බහුතර බලය පාවිච්චි කරලා ඒක නතර කරලා තියෙනවා. ඉතින් මෙතනදී බොහොම පෙනෙන්නට තියෙන කාරණාව තමයි මේ දෝෂාභියෝගයේ මේ පරීක්ෂණ, එහෙම නැත්නම් මේ නඩු විභාගයේ සෙනෙට් සභාව තුළ කොයි ආකාරයෙන් සිද්ධ වුණත් අවසානයේදී රිපබ්ලිකන් පක්ෂයට වැඩි බහුතරයක් තියෙන නිසා ඔවුන්ට මේ කාරණාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් තනතුරෙන් ඉවත් කරන එක වළක්වන්නට ඒ අවශ්‍ය බහුතරය තියෙනවයි කියලා. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් මෙතනදී දිගින් දිගටම කියා සිටිනවා තමුන්ට විරුද්ධව එල්ල වෙලා තියෙන මේ චෝදනා, ඇත්තටම ඒක ඔහු කියන්නේ මේ ඔහුගේ දේශපාලන පළිගැනීමක් හැටියටයි. මේ අවුරුද්දේ නොවැම්බර් මාසයේ වෙනකොට තබන්නට නියමිත ජනාධිපති මැතිවරණයේදී ඔහුගේ ඒ මැතිවරණ කටයුතු වලට බාධාවක් කරන්නට තමයි රිපබ්ලිකන් ඩෙමොක්‍රටික් පක්ෂය මේ විදිහට දෝෂාභියෝග ගෙනාවේ කියලා ඔහු චෝදනා කළා කරනවා. නමුත් මෙතනදී දැන් ඇත්තටම රට තුල යම් කිසි මතයක් ගොඩනැගෙමින් තියෙනවා. අපි බැලුවොත් ඒ ජනමත විමසුම් වලදී ඇමරිකාවේ සාමාන්‍ය ජනතාවගෙන් 2/3 විතර බලාපොරොත්තු වෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව තියෙන ඒ සාක්ෂි සහ ලිපිලේඛන සෙනෙට් සභාවේදී පරීක්ෂාවට ලක් වෙයි කියලා. නමුත් ඒ කෙසේ වෙතත් සෙනෙට් සභාව ඒ සියල්ල ප්‍රතික්ෂේප කරලා සාක්ෂිකරුවන් රහිතව සහ ඒ ලිපිලේඛන පරිශීලනය කරන්නේ නැතිව මේ නඩු විභාගේ පවත්වන්නට තමයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ අවසාන කටයුත්ත, මේ අවසාන තීරණය සති 3ක විතර කාලයක තුලදී ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
ඔය එතකම බ්‍රිතාන්‍ය රජ පවුලෙන් උණුසුම් පුවත් මේ දිනවල අපිට අහන්නට ලැබුණා. දැන් හැරි කුමරු සහ මේගන් බ්‍රිතාන්‍යයෙන් ඉවත් වෙලා, රජ පවුලේ නිල කටයුතුවලින් ඉවත් වෙලා දැන් කැනඩාවට ගොස් තිබෙනවා. ඔවුන් පිළිබඳ අලුත්ම තොරතුරු මොනවද?
චරිත, මෙතන හැරි සහ මේගන් ඔවුන් දැන් කැනඩාවේ ඒ නිවසක පදිංචියට යාමත් සමගම ඔවුන් ඇත්තටම පපරාත්සි, නැත්තම් මේ ඔවුන්ගේ ඡායාරූප ගන්න උත්සාහ කරන ඒ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව මේ වෙනකොටත් ඇතර තහංචි පනවන්න පටන් ගන්න තියෙනවා. මොකද ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානි වන ආකාරයට මේ ඡායාරූප ශිල්පීන් ඔවුන්ගේ ඔවුන්ට බාධා කරයි කියන ඒ විශ්වාසය මත. නමුත් මේ වෙනකොටත් බ්‍රිතාන්‍යයේ ටැබ්ලොයිඩ් පුවත්පත්වල ඔවුන්ගේ කැනඩාවේ ගෙදර, ඔවුන් දැනට පදිංචිට ගිහිල්ලා ඉන්න කැනඩාවේ නිවස අසල ඉඳලා ලබාගත්තු ඡායාරූප පළ කරලා තියෙනවා. ඉතින් මේ ඡායාරූප පළ කිරීමට එරෙහිව ඔවුන් පියවර ගන්නවයි කියන එකත් මෙතන අවධාරණය කරලා තියෙනවා. නමුත් ඒ ප්‍රදේශයේ ඉන්න සාමාන්‍ය ජනතාව, විශේෂයෙන්ම ඒ කැනඩියානු ඒ අසල්වාසීන් ඔවුන් ඇත්තට විශ්වාස කරනවා මෙතන මේ ප්‍රදේශයේ මේගන් සහ හැරීට සාමකාමීව පිටස්තරයන්ගෙන් බලපෑමකින් තොරව ඉතාමත්ම නිෂ්කලං ජීවිතයක් මෙතන ගත කරන්න පුළුවන් කියලා. නමුත් ඒ එක්කම තව ප්‍රශ්නයක් මතුවෙලා තියෙන චරිත, ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඒ ආරක්ෂාවේ වගකීම සහ ඒ ඔහුට ආරක්ෂාව සැපීම සඳහා වියදම් වෙන අතිවිශාල මුදල, ඒක සඳහා ගේ මුදල් ගෙවන්නේ බ්‍රිතාන්‍ය රජයේද එහෙම නැත්නම් කැනඩාවේ රජයේද කියලා දැන් ඔවුන් ඇස්තමේන්තු කරලා තියෙනවා. හැරි සහ මේගන් සහ ඔහුගේ කුඩා දරුවාගේ ආරක්ෂාව සඳහා වසරකට ඩොලර් මිලියන 1.3කට වඩා අධික මුදලක් වියදම් වෙයි කියලා. ඉතින් ඒ මුදල කැනේඩියානු බදු ගෙවන්නන්ගේ සල්ලි වලින් ගෙවීමට මේ වෙනකොටත් විරෝධය මතුවලා තියෙනවා. ඒ එක්කම බ්‍රිතාන්‍ය රජය කොහොමද මේකට මේ දායකත්වයක් ගන්නවද, මේ වැය වෙන මුදල ඔවුන් පියවනවද කියන කාරණාවත් තවම නිශ්චිත වශයෙන් විසඳගෙන නැහැ. දැනට වාර්තා වෙන විදිහට කැනේඩියානු බලධාරීන් මේ කාරණාව පිළිබඳ බ්‍රිතාන්‍ය බලධාරීන් සමගත් තවමත් සාකච්ඡා වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ.
ඔය එතකම හැරි කුමර් විසින් ප්‍රකාශයකුත් කළා නේද ඔහු මේ වගේ තීරණයක් ගැනීමට හේතු කරුණු පිළිබඳව?
ඔව් චරිත, ඔහු ඇත්තටම කියලා තිබුණේ ඔහු මේක කැමැත්තෙන් කරපු දෙයක් නෙමෙයි, නමුත් මේ ඉතාමත්ම දුෂ්කර තීන්දුවක් ගන්නට ඔහුට සිද්ධ වුණේ ඔහුට වෙන විකල්පයක් නොතිබිච්ච නිසායි කියලා. ඔහු කියලා තියෙන්නේ ඔහුට තමන්ගේ පාඩුවේ කටයුතු කරන්න. ඇත්තටම ඔහු ඔහුගේ ලොකු චෝදනාවක් තිබුණා බ්‍රිතාන්‍ය මාධ්‍ය, විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය ටැබ්ලොයිඩ් මාධ්‍ය ඔහුටත් ඔහුගේ බිරිඳටත් දිගින් දිගටම හිරිහැර කරනවා ඔවුන් සම්බන්ධයෙන් වැරදි ප්‍රවෘත්ති වාර්තා කරනවා කියලා ලොකු දෝෂාරෝපණයක් කරලා තිබුණා. ඉතින් ඒ වටපිටාව තුළ ඔහුට ඕනෑකමක් තිබුණා බ්‍රිතාන්‍ය විශේෂයෙන් ලන්ඩන් වලින් ඈත් වෙලා නිෂ්කලංක ජීවිතයක් ගත කරන්න. නමුත් මෙතනදී ඒ රාජකීය පවුලේ ඔහුගේ තියෙන වගකීම ඔහුට ඒක බැහැර කරන්නට බැරි තත්ත්වයක් තිබුණා. ඉතින් තමන් අලුත් ජීවිතයක් ආරම්භ කරනවා නම් ඒ තමන්ගේ රාජකීය වගකීමෙන් මිදිලා ඔහුට යන්න මිදිලා යන්න කියන තැනට කටයුතු වෙදලා තිබුණා. ඉතින් ඔහු ඉතා අකමැත්තෙන් මේ අවස්ථාවේදී ඔහු කියලා තිබුණේ ඔහු මේක කැමැත්තෙන් කරපු දෙයක් නෙමෙයි, නමුත් ඔහුට වෙන විකල්පයක් නොතිබිච්ච නිසා තමන්ගේ පෞද්ගලික ජීවිතයක් ආරම්භ කරන්නට මේ විදිහට කැනඩාවේ කැනඩාවට ගොහින් පදිංචි වෙන්න ඔහු තීරණය කරයි කියලා. නමුත් ඔහු ඒකම කියලා තිබුණා බ්‍රිතාන්‍ය රජයෙන්, එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය බදු ගෙවන්නන්ගේ සල්ලි වලින් ඔහු යැපෙන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේගන් සහ හැරීමින් ඉදිරියට තමන්ගේ ආදායම් මාර්ග ඇති කර ගැනීමට කටයුතු කරනවායි කියලා.
එතකොට පසුගියදා යේමනයේ චෙල්ලු ප්‍රහාරයෙන් 80 දෙනෙකු පමණ මියගොස් තිබෙන බවට වාර්තා වුණා. මේ පිළිබඳව අපි දැනගන්න කැමතියිම.
ඔව්, අතරම පහුගිය කාලේ චරිත යේමනයේ ඇතිවෙච්ච ඒ සටන්කාමී තත්ත්වය, නැත්නම් ඒ ප්‍රචණ්ඩ ක්‍රියාවල යම්කිසි අඩුවක් තිබුණා. නමුත් ඒවා එවැනි වටපිටාවක් තුළ අපි එකපාරට දුටුවා මේ සතියන්තයේ විශේෂයෙන් සෙනසුරාදා හූති කැරලිකරුවන් විසින් ඩ්‍රෝනා ප්‍රහාරයක් එල්ල කිරීම නිසා 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වෙනවා. ඉතින් මේ සාම ව්‍යාපාරයක්, එහෙම නැත්නම් සාම වැඩපිළිවෙලක් දියත් වෙන වටපිටාවක තමයි මේ විදිහට මේ ප්‍රහාරය එල්ල වුණේ. ඉතින් මේ ප්‍රහාරය එල්ලවීමත් සමගම රජයත් ඇතරම ඔවුන් හූති කැරලිකරුවන්ට එරෙහිව කරන සටනුත් දැන් උත්සන්න කරලා නැවතත් යේමනයේ අර සති කිහිපයක් සාමකාමීව තිබිච්ච ඒ ප්‍රදේශය නැවතත් යුද ගිනි ඇවිලෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මෙතන අපි ඒ ජීවිතක්ෂයට පත් වෙච්ච අය දිහා බලපුවාම මේ ප්‍රහාරය ඇත්තටම ඉලක්ක කරලා තිබුණේ මුස්ලිම් භක්තිකයන් තමන්ගේ යාඥාවන් වල යෙදෙන අවස්ථාවේදී මේ ප්‍රහාරය එල්ල කරන්න. ඉතින් මේක ඉතාමත්ම සංවේදී කාරණාවක් කරලා තිබුණ සනා ආණ්ඩුවට ඒකට ප්‍රති ප්‍රහාරයක් හැටියට මේ වෙනකොට හාදි ජනාධිපතිවරයාට පක්ෂපාත ඔහුගේ හමුදාව දැන් හූදි කැරලිකරුවන්ට විරුද්ධව ඒ සටන් උත්සන්න කළයි කියලා වාර්තා වෙනවා.
ඔව්, එතකම පසුගියදා ඉරානය විසින් අත්වැරැද්දකින් යුක්‍රේන මගින් රැගත් ගුවන් යානයකට ප්‍රහාරයක් එල්ල කළා. ඉතින් මේ සම්බන්ධයෙන් දැන් අලුතෙන් තවත් වාර්තා ලැබෙනවා නේද?
ඔව්, මෙතන දින 3ක් කල් යනකම් චරිත ඉරානය දිගින් දිගටම කියා සිටියේ මේ ගුවන් යානය ඇත්තටම ගුවන් යානයට ප්‍රහාරයක් ඔවුන් එල්ල කළේ නැtei කියලා. පසු ඔවුන් පිළිගත්තා ඔවුන්ගේ මිසයිල් ප්‍රහාරයකින් අත්වැරැද්දකින් මේ ගුවන් යානය බිම හෙලා දැම්මයි කියලා. ඒක 176 දෙනෙක් මේ ගුවන් අනතුරෙන් ජීවිතක්ෂයට පත් වුණා. දැන් ඉරානය මේකේ සම්පූර්ණ වගකීම බාර අරගෙන පමණක් නෙමෙයි, ඔවුන් ප්‍රථම වතාවට ප්‍රකාශ කළා තියෙනවා කොයි විදිය මිසයිලයක්ද කොහොමද මේ කාරණාව මේ ප්‍රහාරය සිද්ධ වුණේ කියලා. මෙතනදී TOW-M1 කියන මිසයිල් දෙකක් එල්ල කළයි කියලා ඔවුන් දැන් පිළි අරගෙන තියෙනවා. මේ මිසයිලය නිෂ්පාදනය කළ තියෙන්නේ සෝවියට් දේශයේ කාලයේදී නිෂ්පාදනය කරපු මේ මිසයිල් දෙකක් තමයි ඔවුන් පාවිච්චි කළ තියෙන්නේ. ඉතින් ඒ මිසයිල් ඔවුන් පාවිච්චි කරේ මෙතන අත්වරද්දකින් කියන කාරණාවත් ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා. ඔවුන් බලාපොරොත්තු නැහැ කියලා කියන ඇමරිකාව විසින් යම් කිසි ගුවන් ප්‍රහාරයක් ටෙහරාන් නුවරට එල්ල කරාවිය කියලා. ඉතින් එවැනි බලාපොරොත්තුවක ඉන්න අවස්ථාවක තමයි මේ ගුවන් යානය ගුවන් ගත වෙලා තියෙන්නේ. ඉතින් ඒක අත්වරද්දක් බවට ඔවුන් නැවතත් අවධාරණය කරලා, නමුත් මේ ගුවන් යානයේ අපි කියන බ්ලැක් බොක්ස් එක නැත්නම් මේ කළු පෙට්ටිය, මේකේ දත්ත සියල්ලම මේ ගුවන් යානයේ අවසාන විනාඩි කිහිපේ ඒ දත්ත ගබඩා කරලා තියෙන ඒ උපකරණය, මේ දත්ත ගබඩා කරලා තියෙන කළු පෙට්ටිය යුක්‍රේනයට ලබා දීම ඉරානයේ මේ වෙනකොට ප්‍රතික්ෂේප කරලා තියෙනවා. යුක්‍රේනයේ බොහොම දිගින් දිගටම කියනවා, මොකද ඔවුන්ගේ මේ ගුවන් යානය බිම හෙලීම සම්බන්ධයෙන් මේ පරීක්ෂණයට කළු පෙට්ටිය අත්‍යවශ්‍යයි කියලා. නමුත් ඉරානයේ කියලා තියෙනවා ඒක ඔවුන් දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ, ඒ පිළිබඳ විශ්ලේෂණයක් ඔවුන්ම කරනවායි කියලා. නමුත් යුක්‍රේනයත් ඒ වගේම මේ ගුවන් යානයේ ගමන් කරපු කැනේඩියානු පුරවැසියන් උත්සාහන පිරිසක් හිටියා, අනෙකුත් රටවල පුරවැසියන් සිට, ඉතින් විශේෂයෙන්ම අනෙකුත් බටහිර රටවල් මේ වෙනකොට ඉරානයට ලොකු බලපෑමක් කරනවා මේ කළු පෙට්ටිය. ඒක හරියාකාර විශ්ලේෂණය කරන්න ඒ පහසුකම් තියෙන, ඒ හැකියාව තියෙන රටකට මේක බාර දෙන්න කියලා. නමුත් ඉරානය තවමත් ඒ කාරණාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ එක්කම ඉරානය තුළ මේ ගුවන් ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානය තුළත් විරෝධතා කිහිප අවස්ථාවක මතු වුණා. ඒවා පාලනය කර ගැනීමටත් ඔවුනට දැඩි පියවර ගන්නත් සිද්ධ වෙලා තියෙනවා. නමුත් ඉරාන බලධාරීන් මේ අවස්ථාවේදී තමයි දැඩි ස්ථාවරයක ඉන්නවයි කියලා වාර්තා වෙන්නේ. ඔවුන් මේ කළු පෙට්ටිය සම්බන්ධයෙන් ඒක විශේෂයෙන්ම බටහිර රටකට දීමට ඔවුන් අකමැත්තක් තියෙන බව තමයි පේන්නේ.
ඔව්, එහෙමනම් අපි ඔබට ස්තුතිවන්ත වෙනවා මල්. අපි නැවතත් ලබන සිකුරාදාත් හමුවෙමු. අයිබුවන්.
අයිබුවන් චරිත.
ලයික් කරන්න, ෂෙයාර් කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.